Order, please. Kathanayakawaraage nivedana. Naithika katuti dushana. Garu mantriyawarune Sri Lanka Mahabanku visin sidu karana lada bhandagara bendum karana ikkirima sambandhayen 2016 October mase 28 wenna dina mema sabawata idirapat karana lada podu vyapara pirimada karaka sabaye warthawa mema garu sabave thiyenne paridi 2017 January mase 26 wenna dina නීතිපතිවරයාට යොමු කරන ලද නීතිපතිවරයාගෙන් ලැබුණු ලිපිය 2017 පෙබරවාරි 23 වෙනි දින පැවති පාර්ලිමේන්තු කටයුතු පින්ද කාර්ක සභාවේ තීන්දුව පරිදි සභාගත බව දැනුණු කැමැත්තෙමි. දෙවෙනි නිවේදනය 2017 මාර්තු 7 වෙනි අඟහරුවාදා යන මධ්‍ය දින අපරභාග 3:30ට පාර්ලිමේන්තු කටයුතු පින්ද කාර්ක සභාවේ රැස්වීමක් මාගේ නිල කාමරයේදී පැවැත්වීම නියත බැවින් ඊට පැමිණි සහභාගී ලෙස ගරු සභික මන්ත්‍රී සිවුර ජනරට මේන් දැනුම් දීමට කැමැත්තෙමි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ප්‍රවාහනය හා සංනිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2014 වර්ෂය සඳහා ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව තිරසර සංවර්ධනය හා පරිසරය සහ ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මුදල් අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, සුරාපදු ආඥා පනතේ 52 අධිකාරිය වූ 32 වගන්ති යටතේ ස්කාගාර ගුදම් පාලනය වන නියෝග සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2016 දෙසැම්බර් 9 වැනි දිනැති අංක 1996 52 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය, අංක 991 දරන සුරාපදු නිවේදනය, සුරාපදු ආඥා පනසේ 52 අධිකාරිය වූ 22කින් එක වගන්ති යටතේ බෝතල් කරන ලද රා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2016 දෙසැම්බර් 20 වැනි දිනැති අංක 1998 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය, අංක 993 දරන සුරාපදු නිවේදනය සහ 2015 අංක 16 සහ 2016 අංක 24 දරන විසර්ජන පනත්වල 6-1 වගන්ති යටතේ පිළිවෙලින් 2016-12-31 වැනි දිනට සහ 2017-1-31 වැනි දිනට ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂාංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් 2016 සහ 2017 මම ඉදිරිපත් කරමි. මෙම නිවේදන සහ පරිපූරක වෙන්කිරීම් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කෘෂිකර්ම අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ වාර්ෂික වාර්තාව සහ 2013 සහ 2014 වර්ෂ සඳහා හෙක්ටර් කොබ්බැහැකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීම් ආයතනයේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තා කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම ප්‍රතිසංවිධාන උතුරු නැගෙනහිර නැවත ගොඩනැගීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු මාවීස සේනාධිරාජ මහත්මයා පිළිගැනීම එනුවට ගරු ඩග්ලස්
ගෞරව සභානායකර් අවர்களே நல்லிணக்கம் மற்றும் வடக்கையும் கிழக்கையும் மீள கட்டியெழுப்புதல் பற்றி துறைசார் மேற்பார்வை குழுவிற்கு ஆற்றப்படுத்தப்பட்ட 2011 ஆண்டுக்கான அரசகர்ம மொழிகள் ஆணக்குழுவிற்கான வருடாந்த அறிக்கை 2012 ஆண்டுக்கான அரசகர்ம மொழிகள் ஆணக்குழுவிற்கான வருடாந்த அறிக்கை 2015 ஆண்டுக்கான தேசிய சகவாழ்வு கலந்துரையாடல் மற்றும் அரசகர்ம மொழிகள் அமைச்சின் வருடாந்த செயலாற்று அறிக்கை மற்றும் 2015 ஆண்டுக்கான அரசகர்ம மொழிகள் திணைக்களத்தின் செயலாற்று அறிக்கை என்பவை தொடர்பிலான அக்குழுவின் அறிக்கையை நான் சமர்ப்பிக்கின்றேன்.
ரஜே முதல் பிரிமந்த காரக சபாய வார்த்தாவை காரக சபாவை சபாத்வை கரு சுமந்திரன் மேத்மாவின் பிள்ளைகன்னீம.
Honorable Speaker, I present the report of the Committee on Public Finance on orders under Section 3 of the Excise Special Provisions Act No. 13 of 1989, which were referred to the said committee.
Naiti Katrudu Dushan Virodiha, Madhya Katrupindu Archika, Adikshana Karak Sabhai Vartha, Vim Karak Sabhai Sabhapati Garu, Ajit Mana Piru Mahatha, I think Peligan Nima.
නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය විශේෂ විධාන පනතේ 7.2 වගන්ති යටතේ වූ නියමයෙන් සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු පෙසම් පිළිගැනීම ගරු විජිත විජයමණි සොයිසා මැතිතුමා, ගරු මහින්දානන්ද අලුගම්මේ මැතිතුමා,
ගරු කතානායකතුමනි, මුර්තලාව පිල්ලපිටිය නිව්ලන් හිල් වත්තාංක 108 ඉර අලියක් 16 දරන ස්ථානයේ පදිංචි කේජී සිරිල් ගුණරත්න මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නනු.
ගරු ලකී ජයවර්ධන මැතිතුමා,
ගරු කතානායකතුමනි, කුණ්ඩසාලේ වරාපිටිය අංක 12-41 දරන ස්ථානයේ පදිංචි BMBK දිසානායක මහත්මයාගෙන් ලැබුණු පෙත්සමත්, මානවර ධර්මරාජ මාවත අංක 400 දරන ස්ථානයේ පදිංචි EGNS පීරිස් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, මෘතගාමල දස්කර අංක 1-7 දරන ස්ථානයේ පදිංචි MB ජයසේන මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, මානවර උඩුව යන ලිපිණේ පදිංචි PB මීදෙනිය මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නමි.
ගරු නිහල් ගලප්පති මැතිතුමා,
ගරු කතානායකතුමනි, කාර්යමට්ට තලාව සෙනෙරු දරන ස්ථානයේ පදිංචි DR වේනකා ක්‍රිෂාන්ති මෙනවිගෙන් ලැබුණු පෙත්සමක්ද, වීරවිල අඳල්ල කුඩාගම්මාන 11 අංක 268 දරන ස්ථානයේ පදිංචි K සිරිපාල මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, කෝට්ටේ ඇතුල් කෝට්ටේ අංක 864 2 දරන ස්ථානයේ පදිංචි රොෂාන්ගේ පිංච හේවා මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, හම්බන්තොට මෛත්‍රීගම අංක 91 දරන ස්ථානයේ පදිංචි උපාල නාවටුන මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද ඉදිරිපත් කරනවා.
ගරු එඩ්වඩ් ගුණසේකර මැතිතුමා,
ගරු කතානායකතුමනි, මහරගම පමුණුව නවරෝහල පාර අංක 23-2 දරන ස්ථානයේ පදිංචි D පූර්ණිමා උදේසිනි මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද, මීගම ගුණරත්න මාවත 4 කුරණ අංක 87-1 දරන ස්ථානයේ පදිංචි ESSK සොයිසා මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, මාකේවිට තම්මිට අංක 194 දරන ස්ථානයේ පදිංචි KAD වික්‍රමසිරි මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, දියුලපිටිය බරවාවිල අංක 64 දරන ස්ථානයේ පදිංචි WP කරුණාවර්ධන මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නවමි.
මෙම පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ඇත. ඊළඟට වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නය ගරු බුද්ධික පතිරණ මැතිතුමා, නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැතිතුමාගේ ඇසීමට.
මම අහන ගරු කතානායකතුමනි,
ගරු සාගල රත්නායක අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, පිළිතුරේ අයන්න එක නැත, අනෙකුත් රටවල් හා සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය පාලනය කර ඇති රටක් ලෙසට ජාතික හා අන්තර්ජාතික වශයෙන්ද පිළිගෙන ඇත. 2 මත්ද්‍රව්‍ය වෙළඳාම පාසල් තුළ සිදුවන බවට වාර්තා වී නොමැත. 3 ඕ ආයන්න 1 බාබුල් හාන්ස් හා පාන්පරා, ආයන 2 පාසල් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය වෙළඳාම කිරීම සම්බන්ධයෙන් පාසල් සිසුන් අත්අඩංගුවට ගැනීමක් සිදුකර නොමැති අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පාසල් වයසේ ළමුන් අත්අඩංගුවට ගෙන ඇත. 3 මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පාසල් වයසේ ළමුන් අත්අඩංගුවට ගැනීම 2014 වර්ෂයේ 236ක් 2015 වර්ෂයේ 102ක්. 4 අධිකරණවලට ඉදිරිපත් කර සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියා කර ඇත. ඇයන්න 1 පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ සෑම ග්‍රාම නිලධාරී කොට්ටාශයක්ම ආවරණය වන පරිදි පිහිටුව ඇති ප්‍රජා පොලිස් ඒකක සහ අන්තරාකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් මත්ද්‍රව්‍ය දුර්භාවිතයේ ආදීනව පිළිබඳව පාසල් සිසුන් සහ දෙමාපියන් ඉලක්ක කරගත් දැනුවත් කිරීමේ වැඩසටහන හා දේශනා පැවැත්වීම මෙන්ම අධ්‍යාපනය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව ක්‍රියාත්මක කරන ළමා සුරක්ෂිතතා වැඩසටහන හා සාර්ථකව අධ්‍යාපනික ප්‍රදර්ශන කොටි පැවැත්වීම මගින් දැනුවත් කිරීම කරනු ලැබේ. ශ්‍රී ලංකා පොලිසිය හා අන්තරාකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ඒකාබද්ධව මත්ද්‍රව්‍ය දුර්භාවිතය පිළිබඳව දත්ත කළමනා කරන පද්ධතිය ඔස්සේ දත්ත ලබා ගනිමින් එම දත්ත විශ්ලේෂණයට ලක් කරමින් පාසල් ළමුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවය පිළිබඳව අධ්‍යයනය කිරීම හා ඒ අනුව මත්ද්‍රව්‍ය දුර්භාවිතය මැඩලීමට අවශ්‍ය ඉදිරි සැලසුම් සකස් කිරීම සිදු කරනු ලැබේ. ඇයන්න 2 ඔව් ඇයන්න 3 අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මගින් පසු විපරමයට ලක් කරනු ලැබේ. එහිදී දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කළ හා නොකළ පාසල් නියෝජනය වන අන්දමින් මත්ද්‍රව්‍ය භාවිතය ආශ්‍රිත සමීක්ෂණයක් දැන්ටමත් සිදු කරමින් පවතී. ඈ යන්න පැන නොනගී ගරු කථානායකතුමනි, නමුත් ඒ මත්ද්‍රව්‍ය ප්‍රශ්නය පාසල් තුළ වාර්තා වෙලා නැති වුණත් පාසල් වයස අවසන් වනවත් සමග ඒ තරුණ වයස ළමුන් මත්ද්‍රව්‍ය භාවිතය විශේෂයෙන් නගරාසන්න ප්‍රදේශවල සහ ප්‍රසිද්ධ සංචාරක ප්‍රදේශවල ප්‍රශ්න තියෙනවා කියලා අපිට වාර්තා වෙනවා. අපි ඒ පිළිබඳව වැඩසටහන් සකස් කරමින් සහ අර කිව්ව වගේ ප්‍රජා පොලිස් ඒකක හරහා දැන්ටම ආරම්භ කරලා තියෙනවා. අපි විශේෂ ඒ මත්ද්‍රව්‍ය ඒකකය තවත් ශක්තිමත් කරන්න කටයුතු කරනවා ගරු කථානායක. ඒක ප්‍රශ්නයක් කියලා අපි දන්නවා, ක්‍රියා කරනවා.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, ඇමතුමා අවසන් කරපු දැනින් මම කතා පටන් ගන්න කැමතියි. ඇමතුමා සඳහන් කරා මේ පාසල් දරුවන් ගංජා, අබින්, මත්පෙති, ඖෂධ, සිරප්, මදන මෝදක සහ එහා සමාන බාබුල් වැනි වෙනත් මත්වන ආහාර වර්ග, පාන වර්ග, පෙති වර්ග හෝ වෙනත් දේවල් වලට ඇබ්බැහි වීම ප්‍රශ්නයක් විදිහට දකිනවා කියලා. සහ 2014 236කුත් 2015 102කුත් සඳහන් වෙලා තියෙනවා. 2016 මං හිතන්නේ ගණන් හිලව තාම ලබා ගන්නට බැරි වෙලා ඇති. සහ මම ඉල්ලලත් නැහැ ඒක පැත්තකින්. මොකද මේක 2016 මම මේ ප්‍රශ්නේ දැම්මේ. මම දැනගන්නට කැමතියි පාසල් තුල අලෙවි කරන්නේ නැති වුණත් සමහර අවස්ථාවලදී මට විදුහල්පතිවරුන් ගුරුවරුන් කියනවා ඒ අයට සැකසිතයි ගංජා පානය කරපු සමහර උසස් පෙළ ශිෂ්‍යෝ සමහර පාසල් වල ඉන්නවයි කියලා ඒ අයගේ හැසිරීම රටාව තුල. ඉතින් ඒ නිසා පාසල් එක්ක දැන් ඔබතුමා සඳහන් කර අන්තරාකර ඖෂධ පාලක මණ්ඩලයත් පොලිසියත් ක්‍රියා කරනවා කියලා. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හා පාසල්වල විදුහල්පතිවරුන් එක්කත් ඒකාබද්ධ වැඩපිළිවෙළක් ගැන අමාත්‍යාංශය අවධානය යොමු කරලා තියෙනවද, ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද?
අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක තමයි මේ වැඩ කටයුතු කරන්නේ. නමුත් ඒව ශක්තිමත් කරන්න අවශ්‍ය තැන්වල අපි ශක්තිමත් කරන. නමුත් මන්ත්‍රීතුමා කියන පරිදි ප්‍රශ්න තියෙන තැන්වල ඒවා අපිට වාර්තා කරන්න පුළුවන්. ඒවා වාර්තා වෙන තැන්වල අපි ඒ පිළිබඳව කටයුතු කරනවා.
ගරු කථානායකතුමනි, දෙවනි මගේ අතුරු ප්‍රශ්නය, පැවති රජයට වඩා අපේ රජය සිවිල් සමාජයත් එක්ක බොහොම සමීපව කටයුතු කරනවා. ඇත්තටම අපේ රජයේ බලයට පත් වීමදී සිවිල් සමාජය ලොකු ගාමක බලවේගයක් විදිහටත් ක්‍රියා කරා. ඉතින් ඒ නිසා මම දැනගන්නට කැමතියි දැන් මේ මත්ද්‍රව්‍ය නිවාරණ ශේෂයේ කටයුතු කරන සිවිල් සංවිධාන ගණනාවක් තියෙනවා. ඇඩික් ආයතනය, මැල්මැදුර මේ වගේ සංවිධාන. ඇත්තටම අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයත් පොලිසියත් ඒ වගේම අධ්‍යාපන ආයතනත් මේ සිවිල් සංවිධානත් එකතු කරගත්තොත් ඒ අයගේ විවිධ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදයන් තියෙනවා, ප්‍රොමෝෂනල් ඓටම්ස් තියෙනවා. ඉතින් ඒ නිසා සිවිල් සංවිධානත් එකතු කරගෙන මේ කටයුත්තේදී දැනුවත් කිරීමේ වැඩසටහන් වලින් එහා ගියපු සමාජ බලපෑම් සහ සමාජ ආතතියක් ඇති කරන වැඩසටහන් සැලසුම් කරන්න 2017 අවුරුද්දේ සිට ඉදිරියට අමාත්‍යංශයට පුළුවන් කමක් තියෙනවද?
පුළුවන් තියෙනවා.
මගේ තුන්වෙනි අතුරු ප්‍රශ්නය, ගරු කථානායකතුමනි, දැන් මේ ඇමතුමා සඳහන් කරේ පාසල් තුල වෙළඳාම පිළිබඳව සඳහන් වෙලා නැහැ කියලා. පෙළක් වෙලාවට පාසල් තුලට මේ ව්‍යාපාර ඍජුව ගෙනෙන්නට පුළුවන්කම බැරිකම තීරණය වෙන්නේ මේ පාසලේ විදුහල්පතිවරයාගේ පෞරුෂය සහ කැරස්මැටික් ලීඩර්ෂිප් එක තියෙනවද නැද්ද කියන කාරණේ උඩ, අසහාය නායකත්වය තියෙනවද නැද්ද කියන කාරණේ උඩ. හැබැයි අපි දන්නවා පාසල අවට සමහර වෙලාවට මෙහෙම අලෙවි කරන ඒජන්තයන් සහ සමහරලාට වෙනත් ව්‍යාපාරයක් කරන්න විකුණන්න එළවලු. හැබැයි එළවලු බක්කියේ යට තියෙන්නේ මේ ගංජා පැකට්. මේ වගේ ස්ථාන පිළිබඳව බුද්ධිංශය සහ පොලිසියේ වෙනත් අංශය යොදවලා තොරතුරු විමර්ශනය කිරීමේ වැඩපිළක්, විශේෂයෙන් ප්‍රධාන පාසල් සහ වැඩි ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ඉන්න පාසල්වලට වැඩපිළක් ක්‍රියාත්මක කරන්න පුළුවන්කමක් තියෙනවද?
සල් ඇතුලේ එළවලු විකුණන්නේ නැහැ ගරු කථානායකතුමනි. නමුත් අපි බුද්ධිංශය අවශ්‍ය තැන්වලදී අවශ්‍ය විදිහට පාවිච්චි කරනවා.
හොඳයි, බොහොම ස්තුතියි. ඊළඟට ගරු බිමල් රත්නායක මැතිතුමා, විදේශ කටයුතු මැතිතුමා ඇසීමට.
අමහනාකරු කතාන.
කල්ලිලම.
ගරු උදේ ප්‍රමාත් ගම්පිල මැතිතුමා, අග්‍රාම මැතිතුමා, ජාතික ප්‍රතිපත්ති කර මැතිතුමා ඇසීමට.
Not there.
ඒක කල්ලිල්ලනවා ගරු මන්ත්‍රීතුමා.
හැබැයි ගොඩනැගිලට අවුරුද්ද.
ගරු අනුකුමාර මැතිතුමා වෙන ප්‍රශ්නයක්ද?
ඒකනේ ගරු කතානායකතුමනි කල්ලිල්ලීම සමහර ප්‍රශ්න අපිට තේරුම් ගන්න පුළුවන් සැලකිතු කාලයක් ගත හැකි කියලා. හැබැයි ඔබතුමාටම තේරෙනවා මේ ප්‍රශ්නේ අදා මාත්‍යංශයෙන් එල්ලුවත් අහවස් වෙනකොට දෙන්න පුළුවන් ප්‍රශ්නයක් මේක. කාර්යාලය ගෙලක් තිබෙනවද කුලිය කීයේද කුලිය ගෙවලා තියෙනවද වගේ ප්‍රශ්නක් මම හිතන්නේ ඒකට
ගරු මැතිතුමා ලබන සද්ද දෙන්න
පුළුවන් කියලා. ඒක
ගරුකට සද්ද ඉදිරිපත් කරන්න ඕක. කල් කියන්නේ හොඳයි බොහොම ස්තුතියි. ගරු එච්.එම්. සල්මන් මැතිතුමා සදේශ කටු මැතිතුමා ඇසීමට මහාන ප්‍රශ්න.
ගරු කතානායකතුමනි අයන්න එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආරම්භ කළ දින 1997 පස්වෙනි මාසේ 29 වෙනිදා අයන්නේ දෙක ගැසට් පත්‍රය සභාගත කරමි. අයන්නේ තුන ආවරණය වන භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 19.79කි. අයන්නේ හතර ග්‍රාමධාරී වසම් සංඛ්‍යාව 8කි. අයන්නේ පහ මන්ත්‍රීතුමා ග්‍රාමධාරී වසම් මටත් අංකත් හැන්සට් ගත කරන්නම්. අයන්නේ එක නිල වශයෙන් සීමා නිර්ණය කිරීමක් සිදුවී ඇත. අයන්නේ දෙක අංක 983 දරන 1987 ජූලි 4 වෙනි සිකුරාදා දින නිකුත් කරන ලද ගැසට් පත්‍රය අනුව අදාළ සීමාවන් විස්තර කර ඇත. අදාළ ගැසට් පත්‍රය සභාගත කරමි. අයන්නේ එක ඔව්. අයන්නේ දෙක ඔව්. අදාළ ග්‍රාමධාරී වසම් ගන්න 6කි හන්සාඩ් ගත කරමි. අයන්න අදාළ නොවේ.
ගරු ඇමතුමනි දැන් ඔබතුමා කිව්වා මේ මෙම කෝර්ලිපත්‍රු මධ්‍යම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත කරලා තියෙන ඇතැම් ග්‍රාම නිලධාරී වසම් වෙනත් කොටස් මාර්ගයෙන් පාලනය වෙනවා කියලා. ඒ ගැන මට
ඒක හන්සත් ගත කරන්නද කියවන්නද?
ඔව්.
ග්‍රාම සේවසම් කොට්ටාස දෙකක් සම්බන්ධ වෙනවා. තිරිකුණාමලේ මඩකලපුව පාරේ මන්නායි පොළොන්නරුව මඩකලපුව පාරට නැගෙනහිර දෙසට තියෙන ග්‍රාම සේවසම් දෙක.
ඔකේ ගරු ඇමතුමනි මගේ එක ප්‍රශ්නයක් තියෙනවා.
දෙවෙනි ප්‍රශ්නේ.
ඔව් මගේ අතුරු ප්‍රශ්නය දැන් මේ පානම්බලන කොමිෂම මගින් තමයි මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඇති කරේ. මයිතන 2002 වර්ෂයේ එහිදී ග්‍රාම සේවා වසම් 11ක් නිර්දේශ කරනු ලැබුවා. මට දැනගන්න ලැබී තියෙන අන්දමට ග්‍රාම නිලධාරී වසම් 3ක් නම් වශයෙන් කියනවා නම් පූනානි නැගෙනහිර රිදී තැන්නහා කාරමුණේ කියන ග්‍රාම සේවා වසම් 3 මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බල ප්‍රදේශයෙන් ඉවත් කරලා වෙනත් ප්‍රදේශයක් විසින් පාලනය කරනවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා. මෙතුලින් එම ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවට බලවත් ප්‍රශ්න මතුවලා තියෙනවා. ගරු ඇමතුමා මේ පිළිබඳ හොයලා බලලා එම නැවතත් මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේට මෙම ග්‍රාම නිලධාරී වසන් තුනේ පරිපාලනය ලබා දෙන්න කටයුතු කරනවාද කියලා මම අහන්න කැමතියි.
මම ඒ ගැන දිසාපත්තුමත් එක්ක සාකච්ඡා කරලා තීන්දුවක් එවන්නම් මන්ත්‍රීතුමා.
හොඳයි. ගරු පද්ම විදේශාන්ත ගුණසේකර මහත්මයා නීති සාමයේ දක්ෂින සංවර්ධන මහත්මයාගේ ඇසීමට ගරු ඩාර සලාපිරිය මහත්මයා නිවාසය දෙකින් මහත්මයාගේ ඇසීමට ගරු හේෂාන් විතානගේ මහත්මයා ප්‍රාන්තා ළමකට මහත්මයාගේ ඇසීමට නැහැ නේ ගරු බුද්ධික පතිරණ මහත්මයා බන්දනගාත ප්‍රසාරණ පුනරුත්ථාපන නැවත පැන්ති කිරීමයි
මම අහන කරු කතානායකතුමනි මම අහනවා ඇමතුමා
වන්දනාගාර ඇමතුමා
ඔව් සර් To answer the reply for the first question, foreigners visit the temples, yes. The second one, it says, these places do not have sufficient facilities for local and foreign pilgrims who visit them. The development of these places will be a boon to economy of the country. Now here I wish to say, answer is no. I wish to state the temples namely Kataragama, Nallur, Muneswaram, Tirukoneswaram and Tirukeriswaram have all basic facilities that are necessary for a worshipper. to conform to the compliance the basic norms of Hindu worship and rituals. Place of worship should not be given, should be for the necessities to worshippers and not a place of tourist attraction. If the temple is properly maintained in accordance with the Hindu traditions, it will automatically invite worshippers to worship these temples. The above temples have already provided all facilities to invite worshippers to the temple. If you take into consideration of Sri Dalada Maligawa, the most sacred shrine for Buddhists, Sri Lanka has provided all the basic facilities for a worshipper. In the same manner, for the above named Hindu temples have also provided the basic facilities to all worshippers. The second question, whether the government will take steps to develop these places for religious worship? No. If so, what is the manner not to rise? The above temples have already been developed for the purpose of pilgrims' worship, and therefore no further development is necessary.
ගරු කතානායකතුමනි අමතුමාගේ පිළිතුර පිළිබඳව මම සම්පූර්ණයෙන්ම සෑහීමටපත් වෙන්නේ නැහැ මොකද දැන් අපි දන්නවා ගරු කතානායකතුමනි දලදා මාලිගාව ගත්තත් මේ කියන ස්ථාන ගත්තත් වන්දනා කරන්න විතරක්ම නෙවෙයි සමහර විට විදේශීය බෞද්ධ උදවිය දලදා මාලිගාවට හැමතිස්සෙම එන්නේ නැහැ බෞද්ධ නොවන අයත් එනවා ඒ වගේ තමයි Hindu ස්ථාන Hindu ආගමික ස්ථාන වලට වෙනත් ලබ්ධීන් වලට අයත් එනවා ඒ අය හරහා අපේ ආර්ථිකයට යම් ශක්තියක් ලැබෙනවා හැබැයි දලදා මාලිගාවේ පවා විදේශීක සංචාරකයන් සඳහා වෙනම වැසිකිලි සහ පොදු පහසුකම් විශේෂයෙන් සකස් කරලා තියෙනවා මොකද ඒක අවශ්‍ය නිසා ඉතින් මේ Hindu ආගමික ස්ථානවලත් එවැනි පහසුකම් අවශ්‍ය බව තමයි ඒ පැමිණෙන අයගේ අදහස ඒකෙන් අදහස් කරන්නේ ඒක ආර්ථිකමය වටිනාකම නෙවෙයි අපේ බෞද්ධ හෝ Hindu ඒවා සිද්ධස්ථාන ආර්ථික වශයෙන් විකිණීමක් හෝ එයට ආර්ථික මිලක් නියම කිරීම නෙමෙයි මම මේ කතා කරන්නේ මම කියන්නේ මේ තැන් වලට එන අය ඊට අවම පහසුකම් ලබා දීම අවශ්‍ය සමහරට ඒ බාරකාර මණ්ඩල වලට මේක දරන්න බෑ ඒ නිසා තමයි දලදා මාලිගාවෙත් ඒ වගේ සකස් කරලා තියෙන්නේ ඉතින් ඒ නිසා අමාත්‍යාංශය හිතන්නේ නැද්ද එහෙම එන අයටත් යම් පහසුකම් අවම වශයෙන්මත් ලබා දෙන්න ඕන ඒ අයගේ ප්‍රමිතීන්ට සහ ඒ ස්ටෑන්ඩඩ්ස් වලට ගැලපෙන විදියට
Thank you sir So honorable speaker I repeatedly said that all these temples are huge Hindu temples and they have basic facilities like toilet facilities, etc. If people want to visit the temples from any part of the world, they can visit and there are enough tourists, I mean, there are hotels where they can go and stay. So the vicinities of, now for instance, if you take Katharagama, Katharagama is a sacred city. You don't have any place around the temple for anyone to visit, to stay. They can go and stay across the Ganges and they can go and stay in any of the hotels that are provided there. So the temple place is only a place of worship. Even I also look after a temple. There are people from India who come really every month and come to the temple. If they want to come, all the way from India they're coming. So it doesn't matter, sir. What I'm trying to say is I'm not for to make a temple a tourist attraction.
But I believe temple, the Honorable Member is insisting on basic toilet facilities.
Basic toilet facilities, yeah. All are there.
All are there.
The basic toilets, there are enough, sir. I think he should go and visit and see them.
Okay. Tungeni prashna handa garu mantrituma.
Garu kathanayakathumani, obathuma giyot Tirupati, ඉන්දියාව අපි දකිනවා ඒවයේ එන විදේශිකයන්ටත් ගැලපෙන විදියට අවශ්‍ය යටිතල පහසුකම් හදලා තියෙනවා. අපි ගියොත් ඉන්දියාව විතරක් නෙමෙයි අනිකුත් ප්‍රදේශවලත් ඒක තමයි යථාර්ථය. දැන් මම මේ කියන්නේ මම මේ ප්‍රශ්නේ දාන්න හේතුනේ මම නල්ලූර් සහ මුන්නේශ්වරම් වලත් විශේෂයෙන්ම කෝණේශ්වරම් වලදී දැකපු සිද්ධිය. මම ඒ අත්දැකීම පැහැදිලිව ලැබුවා. ඉතින් ඒ නිසා තමයි මම කියන්නේ මූලික වැසිකිලි පහසුකම් තියෙන බව ඇත්ත. හැබැයි වැසිකිලි පහසුකම් පමණක් නෙවෙයි. මේ ස්ථානවලට විවිධ ආගමික ඒ වගේම විවිධ පන්තින් නියෝජනය කරන අය එනවා. එතකොට ඒ අයටපත් වෙන අපහසුතාවය දැකපු නිසායි මම අහන්නේ. ඉතින් අමාත්‍යංශය හිතනෝ නම් එහෙම ඕනේ නැහැ කියලා ඒක වෙනම ප්‍රශ්නයක්.
තව ප්‍රශ්නයක් තියෙනවා.
හැබැයි මම අහන්නේ අඩුම ගානේ ගරු ඇමතුමා දලදා මාලිගාවට ගිහිල්ලා බැලුවොත් දලදා මාලිගාවේ මාධ්‍යයකගේ පිටිපස්සේ හදලා තියෙන වැසිකිලි පද්ධතිය බැලුවොත් ගරුමතුමා මෙහෙම පිළිතුරක් දෙන එකක් නැහැ. ඒ නිසා මම කියනවා මේ ගැන තවදුරටත් හොයලා බලන්න
කියලා. That's okay, thank you.
Honorable Speaker, my position is, as far as these temples are concerned, they are very ancient temples, and all basic facilities and amenities are there. We can't provide any further amenities for these temples because they are only a place of worship. If you take Tirupati also, sir, the temple Tirupati is all there alone. No, you can't do anything in the Tirupati temple shrine. But there are hotels, there are places outside. The same manner in Nallur, in Muniswaram, Tirukoneswaram, Tirukkereswaram, in and around the place, say 300-500 yards ahead, there are hotels where they can go and stay. Right. But okay. In Katharagam also, the same
That's
position.
That's fine. You can devote your attention to that.
Correct,
Thank
sir.
You. Okay.
Thank you, sir.
Garu Bimal Ratnaga Matuma, Usasadiavan Mahamarga Matuma,
Mamahana Karukatana.
Aika Peter Hai, Deca, Department of Tunai, Tuna Amanu Mekatiruaka Hatare Yatate Dakwayata, Hatara O Paha, Amanu Mekatiruanka Pahayate Dakwayata, Ha Padunagi. කෘෂිකර්ම පීඨය සිටිතුගා 33යි පුරපාඩු 4යි තාක්ෂණ 6යි සිටියුතු පුරපාඩු 3යි වාණිජා කළමනාකරණය සිටියුතු 28යි පුරපාඩු 3යි විද්‍යා සිටියුතු 38යි පුරපාඩු 8යි Kala Sanskutika City to Hedatunai, Purapadu Atai Saukya Arakshaka Vidya City to Parasthatai, Purapadu Isekai Torutur Sanniveda, English Basha, again we make a city to Hatai, Purapadunai.
කරු කතානායකතුමනි මම ඇමතුමාගෙන් දැනගන්න කැමතියි මේකෙත් වෛද්‍ය පීඨයක් තිබෙන නිසා විශේෂයෙන්ම ඔබතුමා පිළිගන්නවද සල්ලි තිබ්බ පළියට හොඳ දොස්තරල හදන්නත් බෑ හොඳ වෙඩි තැබීමේ නාට්‍ය කරන්නත් බෑ කියලා පිළිගන්නවා
අපි සයිට් එකේ ගැන විවාද තියෙනවද
නෑ මේක රහන් ප්‍රශ්නය
දැන් නම් වෙනදා නම් වෙනදා
ඉලවන්නේ
නැහැ නෑනේ මෙතන ගරු මන්ත්‍රීතුම අපි
නම් වෙනදා මම ඇහුවේ කරු කතානායකතුමනි සල්ලි තිබ්බ පළියට හොඳ දොස්තරල හදන්නත් බෑ
ඩිබේට් හොඳ නෑ
හොඳ වෙඩි තැබීමේ නාට්‍ය කරන්නත් බෑ කියලා පිළිගන්නද උසස් අධ්‍යාපනයට
ඔව් පුතුමාට කියන්නේ මේ සම්බන්ධයෙන් අපි නම් වෙනදා විවාදයේදී සාකච්ඡා කරමු
දෙවෙනි අතුරු ප්‍රශ්නේ ඔව් ගරු ඇමතුමනි ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනයක පීඨාධිපතිවරයෙක් හෝ ඒ මට්ටමේ කෙනෙක් ඔබතුමාලා පිළි අරගෙන තිබෙන ආයතනයක පාතාලයට සම්බන්ධ කරලා දැනගත්තොත් සමයංගල වගේ ඒවත් ඇත්ත එක සම්බන්ධ කරලා දැනගත්තොත් ඔබතුමා ගන්න පියවර කුමක්ද
ඒක සම්බන්ධව පරීක්ෂණ කරනවා කිසිම සැකයක් නැහැ ඒ සියලු දෙනාටම දඬුවම් දෙන්න ඕනේ රජයේ ප්‍රතිපත්තිය කිය බිතුමා කියන සිද්ධියට සම්බන්ධ සියලු දෙනාටම දඬුවම් දෙන්න ඕනේ ඒක තමයි රජයේ ප්‍රතිපත්තිය
හොඳයි තුන්වෙනි ප්‍රශ්නේ
මේක අරු කතානායකතුමනි දැන් සමයං සමීරලා නම් මේ රටේ විද්‍යා වෛද්‍ය පීඨවල දීන්ස්ලා ඔබතුමාලා පටන් අරන් තියෙන කලින් කට්ටිය පටන් අරන් ඔබතුමාලා කරගහගෙන යන සයිටම් කියන හොර ගුහාවේ පීඨාධිපතිවරයා සමයන් වගේ පාතාල සමයන් සමීර කෙනෙක්. ඉතින් මොකද්ද කරු උසස් අධ්‍යාපන මැතිතුමනි ඔබතුමා රටට දෙන ලෝකෙට දෙන සහතිකය?
මම අහන්නේ කැමති මෙතුමා මෙච්චර දන්නේ කොහොමද කියලා. මේ සිද්ධිය ගැන මෙතුමා කොහොමද දන්නේ ඔච්චර?
හරි හරි. හොඳයි අපි යන් හරි
පුහුල් හොරා කරෙන් දෙනේ ගරු කතානායකතුමනි පුහුල් හොරා කරෙන්
දෙනේ 11 ගරු උදේප්‍රභා ජමම්පිර මැතිතුමා දැන් උදේප්‍රභා ජමම්පිර මැතිතුමානේ ගරු වෛද්‍ය නරින්ද ජයතිස්ස මැතිතුමා
මම අහනවා ගරු කතානායකතුමනි
කුචිකා මාමත්තුමාගේ ඇසීමට
ඒකවත් දෙනවද
ගරු මන්ත්‍රීතුමා ඒකේ ඔබතුමා අහලා තින්නේ බත්තරමුල්ල ජයන්තිපුර ප්‍රදේශය කියලා මේ ප්‍රශ්නේ නැවත ඔබතුමාට අහන්න වෙනවා මොකද මේ ඔක්කොම අදාළ නොවේ කියලා උත්තරේ ලැබිලා තියෙන්නේ.
ඔව්.
ඒ හින්දා මේක නැවත ඇහුවොත් මම හිතන්නේ මට පහසු වෙනවා උත්තර දෙන්න.
ඒ කියන්නේ ඔබතුමා කියන්නේ බත්තරමුල ප්‍රදේශයේ කිසිම ඉඩමක් කෘෂිකර්ම අමාත්‍යංශයට
නැහැ. නැහැ කෘෂිකර්ම අමාත්‍යංශය තියෙන ජයන්තිපුර ප්‍රදේශයේ නැහැ. මේක ජයන්තිපුර ප්‍රදේශය කියලා තියෙන්නේ.
ඔව්.
ඉතින් ඒ හින්දා ඒක මේ උත්තරේ මේකේ තියෙන්නේ.
ඔව්.
අදාළ නොවේ කියලා දාලා තියෙනවා මේකේ උත්තරේ ලැබිලා තියෙන්නේ. නමුත් ඔබතුමා නැවත ඇහුවොත් බත්තරමුල කියලා ඇහුවොත් එම් මට දෙන්න පුළුවන් උත්තරේ. ඔබතුමා ඒක නැවත ඊළඟ පාඩට දාන්න.
දන්නේ නැහැ කොහෙද ගරු එච් එම් සල්මන් මැතිතුමා ප්‍රදේශ කටයුතු මැතිතුමාගේ ඇසීමට
මම ප්‍රශ්න අහන
සති දෙක කාලයක් අවශ්‍ය කතා නැහැ කිතුන
14 ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා නීතිය සාමයේ දක්වන සංවර්ධන මැතිතුමා 15 ගරු බුද්ධික පැතිරණ මැතිතුමා ප්‍රදේශ කටයුතු අමාත්‍යමාගේ ඇසීමට
ගරු කතා නැහැ කිතුනි මම අහනවා
ගරු කතානායකතුමනි, අයන්නේ එක කොළඹ තිඹිරිගස්සාය පාදුක්ක දෙහිවල කඩුවෙල මොරටුව මහරගම කැස්බෑව හෝමගම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රත්මලාන සීතාවක කොළොන්නාව යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට අයත් ග්‍රාමධාරි වසම් 39ක ලේඛනය අන්සත්ගත කරමි. අයන්නේ දෙක පුජ්‍යලයන් 278කි. අයන්නේ තුන ඔව් ලංකාවේ අනෙක් ප්‍රදේශ හන්සත්ගත කරමි. අයන්නේ එක මූලික අයිතිවාසිකම් තහවුරු කර තිබේ. අයන්නේ දෙක ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවට හිමිවන සියලුම අයිතිවාසිකම් උන්ටද හිමි වී ඇත. අයන්නේ එක ඔව් අයන්නේ දෙක පොදුවේ සාමාන්‍ය ජනතාවට හිමි සියලු අනුග්‍රහයන් ලබා දී තිබේ. අයන්න අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, ඔබතුමත් වරක් අගේ කරා මේ අර අප්‍රිකානු සම්භවයක් සහිත ජනතාව පිළිබඳව මේ වගේ මතු කරා වගේ මම අද මේ මතු කරලා තියෙන ලංකාවේ ජීවත් වෙන ලංකාවේ පුරවැසියන් වන චීන සම්භවයක් තියෙනයි මේ මෑතකයි චීනෙන් ආපු අය නෙවෙයි. දැන් ගරු ඇමතුමාගේ පිළිතුරේ සඳහන් චීන සම්භවයක් සහිත ශ්‍රී ලාංකිකයෝ දැන්ට 278ක් ඉන්නවායි කියලා. දැන් මේ 278 දෙනා ඔබතුමා සඳහන් කරා ශ්‍රී ලංකාවේ කිසිම ඒ අයට අධ්‍යාපන උසස් අධ්‍යාපන සෞඛ්‍ය මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමේ කටයුත්තදී ඒ අයට අගතියක් නැහැ කියලා රජය තහවුරු කරලා තියෙනවා කියලා. නමුත් ගරු කතානායකතුමනි, මම සඳහන් කරන්න ඕන කොළඹවට ඉන්න අය දැන් ඒ අර ප්‍රධාන පාසල් වල සීමාවේ හිටියත් සමහර පාසල් වලට ඇතුළත් වීමේදී සමහර කාරණා මත එයාට ඒ පාසල් වලට ඇතුළු වීම ගැටලු සාගත තත්ත්වයන් තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒවා ඍජුවම ස්වදේශ කටයුතු ඇමතුමාට වාර්තා වෙලා නැති වෙන්න පුළුවන්. මම ගරු ඇමතුමාගෙන් ඉල්ලනවා, ඔබතුමා කැමතිද මැදිහත් වෙලා මේ ප්‍රජාවගේ කීප දෙනෙක් ගෙන්නලා කතා කරලා පාසල් වලට දරුවන් ඇතුළත් කිරීමේ එයාට තියෙන ගැටලු निराකරණය කරන්න අධ්‍යාපන ඇමතුමාත් එක්ක අධ්‍යාපන ඇමතුමාත් මම හිතන්නේ සභාවේ ඉන්න වෙලාවේ ඒකාබද්ධ වැඩපිළිවෙලකට මුලපුරන්.
මෙම ගරු කතානායකතුමනි, ඒක වෙන වෙනම ඒ අයට අදාළ ප්‍රශ්න මොනවාරි තියෙනවා ඉදිරිපත් කරොත් ඒ ගැන අපිට මැදිහත්වීමක් කරන්න පුළුවන්.
හොඳයි. දෙවෙනි ප්‍රශ්නේ.
දෙවෙනි ප්‍රශ්නේ ගරු කතානායකතුමනි, ඇත්තම අර මම කලින් සඳහන් කරපු මේ චීන සම්භවයක් සහිත ශ්‍රී ලාංකික ඔය වගේම මාතලේ වහකෝට්ටේ ප්‍රදේශයේ ඉන්නවා පෘතුගීසි සම්භවයක් සහිත ශ්‍රී ලාංකික පිරිසක්, ඒ වගේම කැෆවරු ඉන්න අර සිරම්බි අඩිය වගේ ප්‍රදේශවල පුත්තලන් දිස්ත්‍රික්කේ මේ වගේ අය හුඟක් වෙලාවට රාජ්‍ය උත්සවවලදී රාජ්‍ය උත්සවවලදී උත්සව අලංකාර කරන්න අර සමහර පැතිවල හෙන ගහනකොට යකඩ ඇඳ යටින් එළියට අරන් මිදුලට දාලා වැස්ස පැවුවම ඇතුළට ගන්න. ඒ වගේ උත්සවයකට විතරයි මේ සම්බන්ධ කරගන්නේ. නමුත් අපේ ජාතික දින උත්සවයේදීවත් අපි මේ අයත් දැන් ශ්‍රී ලාංකික විදිහට අපේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය කොටසක් විදිහට මේ ප්‍රජාව සම්බන්ධ කරගන්නේ නැහැ.
ඔබතුමාගේ ප්‍රශ්න තියෙන්නේ චීන සම්බන්ධයි පමණයි. නමුත් ඒක අමතර
ඒ ඔක්කොම එක එකට ගන්න බෑ කරු කතා නැහැ මේක ලස්සන ඝනපීලව ලාන්න බෑ මේ. ඉතින් ඒ නිසා මම අහන්නේ දැන් අපි 2018 අවුරුද්දේ ලංකාවේ වැදගත් නිදහස් උත්සවයක් සමරන්නේ ඒ 2018 අවුරුද්දේ ලබන අවුරුද්දේ. ඒ නිසා ඒ නිදහස 2018 සමරන අවස්ථාවේදීවත් මම හිතන්නේ ඒක සමරන්න බලාපොරොත්තු වෙන්නේ ඓතිහාසික ඌව වෙල්ලස්සේ මේ සියලු ශ්‍රී ලාංකික එහෙත් විවිධ සම්භවයන් සහිත පුජ්‍යලයන් සම්බන්ධ කරගන්න දැම්ම වැඩපිළිවෙලකට මුලපිරුවොත් නරකද ස්වදේශ කටයුතු අමාත්‍යංශය?
අයිතන ගරු කතානායකතුමනි, දැන් මන්ත්‍රීතුමා කියනදී ප්‍රශ්නයක් ආපුව අපිට ඇති කරගන්න අමාරුයි. මොකද මේ අය දැනට ශ්‍රී ලාංකිකයන් හැටියට තමයි මේ පුරවැසියන් හැටියට තමයි ඉන්නේ. ඉතින් ඒ අය ආපහු වෙන්වීමක් හෝ වෙනත් යෝජනාවක් එන්නේ නැතුව අපිට එහා සම්බන්ධව මැදිහත්වීමක් කළොත් මං හිතනවා ඒක බරපතල ගැටලුවක් මතුවෙනවා. ඒ නිසා ඒ ගැන අමාරුයි. එයා ඉල්ලීමක් තියෙනවා අපිට ඒ ගැන සලකා බලන්න පුළුවන්.
හොඳයි, ඔබතුමාට ඒක ගැන යෝජනා කරන්න පුළුවන්. ඒ අය සම කතා කරලා
ඔව් තුන්වෙනි අතුරු ප්‍රශ්නේ.
හොඳයි,
තුන්වෙනි අතුරු ප්‍රශ්නේ මේ ගරු කතානායකතුමනි, ඒ ප්‍රජාවන්ගේ නායකයන් මට දුන්නු තොරතුරු මත තමයි මම මේ ප්‍රශ්නම කරන්නේ. ඇත්තටම ඒ අය වෙන්වීමක් නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ, වැරදි වැටහීමක් රටටවත් මේ සභාවටවත් දෙන්න එපා. ඒ අයට තියෙනවා යම්කිසි උපසංස්කෘතියක්. දැන් ඒ උපසංස්කෘතිය අපි ගරු කරන්න ඕන. ගරු කතානායකතුමනි, දකුණේ අපේ කතා කරන භාෂාව වෙනස්නේ. ඒක අපේ උපසංස්කෘතිය. එතකොට ඒ උපසංස්කෘතීන් පිළිබඳව කතා කිරීමේ උපසංස්කෘතීන් ලෝකෙට රටට ගෙන යාම කියන්නේ වෙන්වීමක් නෙමෙයි. ඒවා ගෙන නොගියොත් තමයි වෙන්වීමක් පිළිබඳ අර්බුදයක් ඇති
වෙන්නේ. මට ඒයි සම්බන්ධ කරන්න පුළුවන් සෝදේශ කාර්ය ඇමතුමාට
මම බලයි. ඔව් මම ඕනනම් ඒ සියලු ප්‍රජාවන්ගේ නායකයෝ එක්කගෙන ඉන්නන් දවසක මාත්
නැහැ නේ සෝදේශ කාර්ය ඇමතුමා.
අපි ඉල්ලන්නේ ඒ අයට අදාළ පිළිගැනීම දෙන්න. පිළිගැනීම නැදනකොට තමයි වෙන්වීමක් ඇති වෙන්නේ.
දැනට ගරු කතානායකතුමනි මේ 278 දෙනාම චීන මිත්‍රත්ව සංගමයේ සමග ඒකාබද්ධ වෙලා ඒගොල්ලන්ගේ සංස්කෘතිය සහ අනෙක් කටයුතු කරගෙන යනවා. ඒ අයගේ විශේෂීලීමක් තියෙනවා අපිට ඒ ගැන නැවත කතා කරන්න පුළුවන්.
හොඳයි බොහොම ස්තුතියි. දෙවෙනි වටය අංක 3 ප්‍රශ්න අහනවද? ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මහත්මයා. සභාගත කරනවද? හොඳයි. අංක 6 ගරු උදේ උදේශාන්ත ගුණසේකර මහත්මයා නීතිය සාමය. හොඳයි.
සභාගත කරනවා.
එතකොට අංක 8 අංක 7 ගරු දල සලාපිරු මහත්මයා නිවාසී ඉදිකිරීම මහත්මයාට.
අහනවා.
සභාගත වෙනවා. 8 ගරු හේෂාන් විතානේ මහත්මයා කාන්තා ළමකටුච මහත්මිය ඇතින්.
සභාගත කරනවා කතානායකතුමා.
11 ගරු උදේ ප්‍රභාත් ගම්පිර මහත්මයා මහානගර හා බස්නාහිර සංවර්ධන මහත්මයා.
අහනවා.
මහානගර බස්නාහිර සංවර්ධන මහත්මයා සතියක් කල් ඉල්ලනවා.
අංක 14 ගරු උදේ ශාන්ත ගුණසේකර මහත්මයා නීතිය සාමය දක්ෂින සංවර්ධන.
අහනවා. සභාගත කරනවා
කතානායකතුමා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23-2 යරජ පත්න ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා.
ගරු කතානායකතුමනි, ගරු අග්‍රමාත්‍යතුමා වෙත පිළිතුරු බලාපොරොත්තුවෙන් නගන ප්‍රශ්නය මේ ඉතාම බරපතලම තත්ත්වයක් නිසායි මෙයා ඉදිරිපත් කරන්නේ පැහැදිලි පිළිතුරක් ඇතිකර ගැනීම සඳහා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තිය අනුව රාජ්‍ය මූල පිළිබඳ සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව සතු වන බැවින් එමගින් පවරන ලද බලය 1949 මුදල් නීති පනතින් ශ්‍රී ලංකා මහ බැංකුවට රටේ සමස්ත මූල්‍ය ක්‍රමය හැසිරවීමට අවශ්‍ය පුළුල් නෛතික බලතල පවරා ඇති බැවින්ද. 1.2017 පෙබරවාරි 26 වැනි දින මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ 7 වන කොටස කෙරෙහි ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳ වගකීම් පැවරී ඇති ගරු අග්‍රාමාත්‍යතුමාගේ සුවිශේෂ අවධානය යොමු කරමි. එය මෙසේ කියවනවා. මේ ආකාරයට සියලු භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කර ඇත්තේ ලියාපදිංචි කොටස් හා සුරකින්පත් ආඥාපනතේ අඩංගු ප්‍රතිපාදන උල්ලංඝනය කරමිනි. මා බැංකුවේ විශේෂඥයන් හා වෘත්තිකයන් යයි කියාගන්නා නිලධාරින් පිරිසක් විසින් මහින්ද රාජපක්ෂ මහතාට හා අජිත් නිමාඩ් කබ්‍රාල් මහතාට පහසුකම් සලසා දීම සඳහා දැනට ප්‍රශ්නයකට තුඩු දී ඇති පෞද්ගලික බැඳුම් කර නිකුත් හරහා රාජ්‍ය ණය අවකලමනාකරණය කර ඇත්තේ මෙලෙසිනි. රාජ්‍ය ණය ලේකාධිකාරවරයා විසින් වෙන්දේසිවලදී නිකුත් කරන ලැබූ බවට නිවේදනය කරමින් සියලු පෞද්ගලික නීත්‍යානුකූල භාවයට පත්කිරීමට පෙර කී ගැසට් නිවේදනය යොදාගෙන ඇත. මම මේ උපුටා දැක්වේ මෙහි ඇති බරපතලකම ගරු අග්‍රාමාත්‍යතුමා තේරුම් ගනීව කියන කාරණේ මුදල් ඇමතුමා සභාවේ නැහැ. 2 උක්ත ප්‍රකාශනය පිළිබඳ එයට අදාළව 2011/1/1995 /19 ගැසට් නිවේදනය හා සම්බන්ධයෙන් ජනාධිපති බැඳුම් කර කොමිසන් හමුවේ හෙළිදරව්වී පුවත්පත් මගින් වාර්තා කළ පහත දැක්වෙන කොටස කෙරෙහි ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු කරමි. 2017/3/1 ලංකාදීප ඥාතිවරයාගේම පත්‍රයෙන් තමයි මම උපුටනේ කියවන්නේ. ප්‍රශ්නය. සන්ඩේ ටයිම්ස් පත්පතේ පළමු මේ වාර්තාව කෙරෙහි ඔබතුමාගේ අවධානය යොමු වුණාද? පිළිතුර. මම ඒ ගැන දැනගන්නේ මාධ්‍ය මගින්. මුදල් අමාත්‍යංශ ලේකම්වරය මේ කියන්නේ. ප්‍රශ්නය. මේ ප්‍රකාශය නිකුත් කර ඇත්තේ මුදල් අමාත්‍යංශයෙන් නැයි මම අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ඔබ මේ ගැන දන්නේ නැද්ද? පිළිතුර මාධ්‍යයෙන් දැනගන්න අතුරු මම ඒ ගැන දන්නේ නැහැ. මෙන්න මුදල් අමාත්‍යාංශයේ ලේකම් කියන පිළිතුර. ප්‍රශ්නය, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඔබ නොදන මාධ්‍යයට මේ වගේ ප්‍රකාශ නිකුත් කළ හැකිද? ඔව්, මුදල් අමාත්‍යාංශයේ කාර්යාලයෙන් විවිධ අන්දමේ මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරනවා. ඒ පිළිබඳ මා දන්නේ නැහැ. මිනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා, මෙම මාධ්‍ය ප්‍රකාශය ඔබ අමාත්‍යාංශයෙන් නිකුත් කළ බව ඔබ පිළිගන්නේද? පිළිතුර ඔව්. ප්‍රශ්නය, 2015 ජනවාරි 15 වෙනිදා නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් පුවත්පත් නිවේදනයක් නිකුත් කරන ලද්දේ කවුද? පිළිතුර, අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් සිසිර විජේසිංහ මහතා. බරපතලම ප්‍රශ්නය මතුවෙන්නේ මෙතනදී. ප්‍රශ්නය, ඔව්, මෙම ලිපියේ මුද්‍රව තබා ඇත්තේ අමාත්‍යංශ ලේකම්වරයා ලෙස නේද? පිළිතුර ඔව්. ලේකම්ගේ සීල් එක ගහලා නිකුත් කරන ලේකම් දන්නේ නැහැ. නමුත් ඔව්, අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා මේ අවස්ථාවේදී මුදල් අමාත්‍යංශයේ ලේකම් RHS සම්රතුංග මහතා සිසිර විජේසිංහ මහතාගේ පත්වීම ලිපියද කොමිසමට ඉදිරිපත් කළේය. මම සභාගත කරන්න කැමති මේ උපුටනය ලංකාදීප පුවත්පතෙන්. ඊළඟට ප්‍රශ්නය, 2015 ජනවාරි මාස 15 වෙනිදා නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් පුවත්පත් නිවේදනය නිකුත් කිරීම සුරකින්පත් නීතියට පටහැනි නේද? ලේකම්වරයා ඔව්. මොකද මේ මුදල් අමාත්‍ය කියන්නේ දැන්? කෝ අගමැතිතුමා නම් කොහරි ගමනක් ගිහිල්ලා ඇති.
ප්‍රශ්නේ වැරදිකරු
මන්ත්‍රීතුමා, මම අවසන් කරනවා. විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා, 2015 02 23 වෙනිදා පැවත් වූ මූල්‍ය මණ්ඩලයේ රැසීම දෙකකට සමරතුංග මහතා සහභාගි වුණා නේද? ඔව්. මුදල් අමාත්‍යංශයේ නමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතියකින් තොරව ගරු මුදල් අමාත්‍ය රවි කරුණායක මහතාගේ මාධ්‍ය ලේකම්වරයා වන සිසිර විජේසිංහ මහතා හිටපු ජනාධිපතිතුමා හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා හිටපු මහා බැංකු අධිපතිවරයාට ද්වේෂ සහගත සාවාද්‍ය චෝදනා එල්ල කිරීම තුළින් සමස්ත මුදල් වෙළඳපොළ ණය කොටස් වෙළඳපොළ ඇතුළු රාජ්‍ය ණය කළමනාකරණ ක්ෂේත්‍රයේ ඉමහත් කලබීමක් ඇති වී දැවැන්ත මූල්‍ය අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බැවින් මෙම මෙය සමනයකොට මූල්‍ය පද්ධතියේ විශ්වාසය යළි තහවුරු කිරීම හා මුදල් අමාත්‍යංශය විසින් කරන කටයුතු රටට හානිකර බවෙන් වළක්වා ලීම සඳහා එතුමා විසින් ගනු ලබන ක්‍රියාමාර්ගය මේ සභාවට පැහැදිලි කරනවාද කියලා ගරු අග්‍රාමාත්‍යතුමාගෙන්
අහන්නේ. මේ බරපතල
ප්‍රශ්න ඉදිරියේ.
The Prime Minister will ask tomorrow, but the fact of the matter is there's a commission of inquiry going on.
Yeah.
Commission එකක් තියෙනවා. ඒ commission එකේ
වෙන දේවල්
මෙතන පාර්ලිමේන්තුවේ කතා කරන එක වැරදි.
Tomorrow honorable Prime Minister will talk about it, right?
The Prime Minister will reply, but it's unfair to quote the commission what is happening before the commission to make statements in parliament. You'll only prejudice.
Yeah. Okay.
මේක මේ මුළු පරීක්ෂණයටම අහිත කරයි මේ පාර්ලිමේන්තුවේ මේ වගේ කමිෂන් එක දෙන සාක්කි පාර්ලිමේන්තුවේ මෙහෙම කියවනකොට
හරි ඔඩ
මෙහෙම කියවන එක වැරදි.
හරි
මේක වැරදි.
අපිට වයකට
ඔබතුමා අවුරුදු කීයක් පාර්ලිමේන්තුවේ ඉන්නවද? දැන් ඔබතුමා 83 ඉඳන් ඉන්නවා පාර්ලිමේන්තුවේ. මෙතුමා 83 ඉඳන් ඉන්නවා. මෙතුමා මේක දන්නේ
නැහැ. We can't go to a debate on this.
Yeah.
I can't allow a debate on this. Honorable Dinesh Gunawardene, Honorable Prime Minister, will let him reply this. So we have.
We'll reply tomorrow.
Yeah, he will reply tomorrow.
You are a very experienced parliamentarian.
Garu Douglas. Garu Douglas Devananda Mehtuma. No, tomorrow honorable prime I can't have a debate on this, but you any clarification? Yeah, Mike, then that is my job. මයික් එක දීම කතා නය කරන්න එක ඔයෙන් උපදෙස් දෙන්න ඕනේ නෑ බොවිතුරිය මන් දෙන්න හරි කතා නය දුන්නා ප්‍රශ්නයක් ඇහුවා පිළිතුරු දුන්නා තොරි මයි ඩියුටි ටු ගිව් දැට් විරවාස මන්ත්‍රීතුමා එක මට කරගන්න දෙන්න වැට් එක ආයි ගිව් ද මයික් යස් ගරු දිනේෂ් ගුරුවාදර මැතිතුමා
මානායකතුමා
ඔක වරන් දෙපා කැඩෙයි පොඩ්ඩක් ප්‍රවේශමෙන් හෙල් කරන්න ඕස
සභානායකතුමා කියන්නේ මේ වගේ ප්‍රශ්න අහන්න එපයි කියලා කොමිසමේ ප්‍රශ්නයක් කියලා මේක කොමිසමේ ප්‍රශ්නයක් නෙමෙයි මුදල් ඇමති බොරු කිව්වා
හරි
බොරු කිව්වා
we will finish that
රට රවට්ටන්න බොරු කියලා දෙනවා අස්සලා ගෙදර යවන්න
ගරු ඩග්ලස් ගෙවරන්ද මැතිතුමා go ahead there are no point of order what is the point of order under one section is that
garu kathanayakathumani ඔබතුමාගේ විශේෂ අවධානය යනවා මේ පාර්ලිමේන්තුවේ මුදල් කාරණේ සම්බන්ධයෙන් මම මේ ඔබතුමාගේ අවධානය යොමු කරන්නේ මම එහෙම බාධා කරලා කතා කරන කෙනෙක් නෙවෙයි මේ වගේ පොයින්ට් ඔෆ් ඕඩර් සොයිට කලින් කියලා
නෑ පොයින්ට් ඔෆ් ඕඩර් හෙට අගමැතිතුමා
පිළිතුරු දෙනවා ඒක කාරණේ නෙවෙයි ඒ කාරණේ නෙවෙයි කතානායකතුමනි තප්පරයක් දෙන්න කෝප් කමිටු සම්බන්ධ කාරණයක් මුලසනේ කරු කතානායකතුමනි ඔබතුමා කිව්වා අපේ දිනේෂ් ගුණරත්න මහත්තුවත් කව මේ මූල්‍ය බලය තියෙන පාර්ලිමේන්තුවට ඒ වගේම ඔබතුමා දන්නවා මේ බඳුකර සිද්ධිය සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුවේ කෝප් කමිටු දෙකක් පරීක්ෂණ පැවැත්තුවා මේ පරීක්ෂණ පවත්වල වාර්තා ඉදිරිපත් කළා තියෙනවා මේ පිළිබඳව දැන් ජනාධිපති කොමිසම ගරු කතානායකතුමනි පරීක්ෂණයක් පවත්වනවා මේ ජනාධිපති විමර්ශන කොමිසමට සාක්ෂි දෙන අය ඒ ප්‍රසිද්ධියේ මේ වෙනකොට ප්‍රකාශ කරනවා ඇතැම් තොරතුරු කෝප් කමිටුවට දුන්නේ නැහැ කියලා මේක ඊටාම බරපතල
විවාද කරමු ඒක විවාද කරමු අපි ඒ කියන්නේ
විවාදයක් නෙමෙයි මම මේක පාර්ලිමේන්තුව හැල්ලු කිරීමක්
මේක
විවාද කිරීමක් නෙමෙයි ගරු කතානායකතුමනි ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ කතානායකතුමා මේ පාර්ලිමේන්තුවට හංගනවා නම්
මම ඒ හොයලා බලන්න.
මම එපා කියන්නේ. ඔබතුමා මේ වගකීම බලන්න මේක ඊටම බරපතල ප්‍රශ්නයක්.
මම හොයලා බලන්න එක් කරමු මම. මම හොයලා බලන්න.
කමිටුව ඕප් කමිටුවට හොයලා බලන එක නෙවෙයි කරු කතා නැකතුනේ. බලපන්කෝ කතවන්.
ඉතින් හොයලා බලන්න බෑ.
හොයලා බලන්න
කටයුතු කරන්නේ.
කවුද නියෝග දුන්නේ මේවා කෝප් කමිටුවට ගෙවන්න එපයි කියලා.
ඒක මම හොයලා බලන්නේ. ඒක හොයලා බලන්න.
ඔබතුමාගේ දැඩි ඔබතුමා දැඩි අවධානය යොමු කරන්න මේක. මොකද මේක කරොත් සියලුම නිලධාරීන් කෝප් කමිටුවට තොරතුරු දෙන්නේ නැති වෙයි. මේක ඊටම බරපතල ප්‍රශ්නයක්. එනිසා ඔබතුමාගේ දැඩි
අවධානය යොමු කරන්න ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා.
நன்றி கௌரவ சபாநாயகர் அவர்களே கௌரவ கல்வி அமைச்சர் அகில விராஜ் காரியோசம் அவர்களிடம் கேட்பதற்கு திருவண்ணாமலை மாவட்டத்தில் உள்ள தமிழர்களது தொன்மைகள் வெளிப்படுத்தும் இடங்கள் ஆலயங்கள் புராதன சின்னங்கள் பாரம்பரியமான அடையாளங்கள் கல்வெட்டுகள் என்பன சிதைக்கப்பட்டும் அழிக்கப்பட்டும் வருவதாக அப்போது மக்களாலும் பொது அமைப்புகளாலும் தொடர்ந்து முறைப்பாடுகள் மேற்கொள்ளப்பட்டு வருகின்றன மேற்படி செயல்பாடுகள் இந்த அரசிலும் தொல்பொருள் செயல்பாடுகள் இந்த அரசிலும் தொல்பொருள் திணைக்களத்தினூடாக தொடர்வதாகவே எமது மக்கள் மத்தியில் ஒரு நம்பிக்கை நிலவி வருகின்றது இவ்வாறான செயல்பாடுகளின் ஊடாக தமிழ் மக்கள் மத்தியில் இந்த அரசு பற்றிய நம்பிக்கை இனங்கள் அதிகரித்து வருகின்ற நிலையில் எமது மக்களது இந்த நிலைப்பாடும் தொல்பொருள் திணைக்களத்தின் இவ்வாறான செயல்பாடுகளும் தொடருமானால் இந்த நாட்டில் தேசிய நல்லிணக்கம் ஏற்படுத்துவதில் இடவழிகள் அதிகரிக்கும் என்பதை இங்கு நான் வலியுறுத்தி கூற விரும்புகின்றேன் ஓர் இனத்தின் பாரம்பரிய மத வழிபாட்டு தலங்கள் தொன்மைகள் பூர்வீக அடையாளங்கள் என்பன அழிக்கப்படுமானால் அது இந்த இனத்தையே அடியோடு அழிக்கின்றமைக்கு ஒப்பானதாகும் கடந்த கால யுத்த கசப்புணர்வுகளை மனதில் வைத்து கொண்டு இன ரீதியிலான பழிவாங்கல் எங்கும் எதிலும் இடம்பெறுமானால் அது இந்த நாட்டின் ஆரோக்கியமான எதிர்காலத்திற்கு உகந்ததாக அமையாது என்பதையே நான் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன் கடந்த கால யுத்தம் என்பது தொடர்ந்திருந்த தமிழ் சிங்கள அரசியல் தலைமைகளின் தவறுகளாலேயே ஏற்பட்டிருந்தது இனியும் அவ்வாறான தவறுகள் இடம்பெறுவதற்கு இந்த அரசு இடம் கொடுக்காது என்றே எமது மக்கள் நம்பிக்கொண்டிருக்கின்றார்கள் இந்த நிலையில் தொல்பொருள் திணைக்களத்தினூடாக இவ்வாறான செயல்பாடுகளின் முன்பாக எமது மக்கள் அந்த நம்பிக்கையை இழந்த நிலைக்கு ஆளாக்கப்படுவதற்கு இந்த அரசு காரணமாக அமைந்துவிடக்கூடாது என கேட்டுக்கொள்கின்றேன் அத்துடன் இவ்வாறான செயல்பாடுகள் திருவண்ணாமலையில் மட்டுமல்ல வடக்கு கிழக்கு மாகாணங்களில் பரவலாக மேற்கொள்ளப்பட்டு வருவதாக அன்றாடம் வெளிவருகின்ற ஊடக செய்திகள் உறுதிப்படுத்தி கொண்டே இருக்கின்றன எனவே இந்த விடயம் தொடர்பில் ஒரு தெளிவான பொறிமுறையை அமைப்பதற்கு தொல்பொருள் திணைக்களத்திற்கு பொறுப்பான அமைச்சர் என்ற வகையில் கௌரவ கல்வி அமைச்சர் அவர்கள் முன்வர வேண்டியது அவசியமாகும் என கேட்டுக்கொள்கின்றேன் அந்த வகையில் இத்தகைய செயல்பாடுகள் காரணமாக இனங்களுக்கிடையில் ஏற்படுகின்ற முரண்பாடுகள் நிலைமைகள் அகற்றும் வகையில் வடக்கு கிழக்கு மாகாணங்களில் தொல்பொருள் தொடர்பிலான ஆய்வுகளை மேற்கொள்ளப்படுகின்ற போது தமிழ் மற்றும் முஸ்லீம் சமூகங்களைச் சார்ந்த பொருள் தொடர்பிலான அறிவார்ந்த அதிகாரிகளை இணைத்துக் கொள்வதற்கு நடவடிக்கை எடுக்க முடியாதா? அதற்கான ஆளணி பற்றாக்குறைகள் இருப்பின் அதனை பூர்த்தி செய்து கொள்வதற்கான நடவடிக்கைகளை முன்னெடுப்பதற்கான ஏற்பாடுகள் மேற்கொள்ளலாம். அந்தந்த இனங்கள் சார்ந்த தொன்மைகள் இனங்காணப்படுகின்ற நிலையில் அந்த இடங்களை அந்தந்த இனங்கள் சார்ந்த கலாச்சார மரபுரிமைகளுடன் கூடிய ஸ்தலங்களாக வடிவமைக்கப்பட நடவடிக்கை எடுக்க முடியாதா? 1977 முதல் உப்புவழி கிராமோதய சபையால் பராமரிக்கப்பட்டு வந்துள்ள நிலையில் இந்த அரசினால் உப்புவழி பிரதேச சபையிடம் ஒப்படைப்பதாக வாக்குறுதி வழங்கப்பட்ட கன்னியா வெந்நீரூற்று பிரதேசம் எப்பொழுது ஒப்படைக்கப்படும் என்பதையும் அறியத்தர முடியுமா? இந்த பகுதியை அண்டியதாக அமைய பெற்றிருந்த பழமை வாய்ந்த பிள்ளையார் கோவில் இருந்த பகுதிக்குரிய காணியின் உரிமங்கள் சட்ட ரீதியாக தனியார் வசமுள்ள நிலையில் இக்கோயிலை மீள அமைப்பதில் வேறு ஏதும் தடைகள் உள்ளனவா? 1938 அமைக்கப்பட்டு 1980 டிசம்பர் மாதம் 22 இந்து சமய அலுவல்கள் திணைக்களத்தில் பதிவு செய்யப்பட்டுள்ள குச்சவெளி பிரதேச சபைக்குட்பட்ட சம்பீஸ்வரர் ஆலய புனரமைப்பு பணிகளை மேற்கொள்வதற்கென புனர்வாழ்வு அதிகார சபை நிதி ஒதுக்கீட்டினையும் மேற்கொண்டுள்ள நிலையில் தொல்பொருள் திணைக்கள அதிகாரிகளின் தலையீடுகள் காரணமாக அதன் பணிகள் இடைநிறுத்தப்பட்டுள்ளதாக கூறப்படுகின்றது. மேற்கொடி கோயில் புனரமைப்பு பணிகளை மேற்கொள்வதற்கும் அங்கு இந்து மத பக்தர்கள் மத வழிபாடுகளில் சுதந்திரமாக ஈடுபடுவதற்கும் ஏதேனும் தடைகள் உள்ளனவா? உள்ளனெனில் அவற்றை அகற்றுவதற்கும் இல்லையெனில் அதற்கான ஏற்பாடுகளை மேற்கொள்வதற்கும் நடவடிக்கை எடுக்க முடியுமா? மேற்படி எனது கேள்விகளுக்கான பதிலை கௌரவ அமைச்சர் அவர்கள்.
Honorable leader, how are you responding? Or?
We'll answer tomorrow.
Tomorrow, yeah. Garu, andu disana hai ke mehtuma?
Garu, katana hai ke tumani. Mim prakasi idripat krim tawastha ala baadim pilibandha budhumata bihim nishthuti vantho venava. Samurdi sahanadara mudal gebime di. E sambandha kondesi ullangane karmi mudal adukara ganimata katoitu krimi heetu kutagina. Samurdi labi inta penna geethi getlukari tattwe pilibandha mima garu sabahavi avadaniyum karunu ke mehtim. Divaine samurdi sahanadara labana paul. එකොළොස් ලක්ෂ 90,111ක් වෙත ඒකී සහනාධාර මුදල් ගෙවීමේදී සහනාධාර මුදල් නිකුත් කිරීමට අදාළ කොන්දේසි මුළුමනින්ම උල්ලංඝනය කිරීමට සමෘද්ධි ප්‍රජා මූල්‍ය බැංකු කටයුතු කිරීමේ හේතුවෙන් සමෘද්ධිලාභින් හට බරපතල අසාධාරණයක් සිදු වී තිබෙනවා. දිලිඳු බවින් හා දරිද්‍රතාවෙන් පෙළෙන අඩු ආදායම් ලාභී ජනතාවට හිසට සෙවණක් ලබා දීමේ වැඩපිළිවෙලක් ලෙස ඉසුරුමත් නිවහනක් නම් වැඩසටහන මගින් එවකට දිවිනගම සමෘද්ධි සහනාධාරලාභී පවුල් 14,84,710ක් වෙත රුපියල් 10,000 බැගින් ලබා දීමට සැලැස්මක් ඇති බව එකල මාධ්‍ය වාර්තා කර තිබුණා. මා ගාව තිබෙනවා මේ මාධ්‍ය දැන්වීම පවා මිලියනකට වඩා වැඩි මුදලක් මේ මාධ්‍ය දැන්වීම වෙනුවෙන් වියදම් කරලා තිබෙනවා. මේ ජනාධිපතිවරණය ප්‍රකාශයටපත් කර තිබූ කාලවකවානක් වූ බැවින් ඒ මැතිවරණ අල්ලසක් ලෙසද චෝදනා එල්ල වී තිබූ අතර මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස්ත නොතකා එක් අපේක්ෂකයෙකුට වාසිසහගත වන ලෙස මෙහි ප්‍රචාරණ කටයුතු සිදු වුණා. කෙසේ වුද ඒකී වැඩපිළිවෙලෙහි මූලික අදියර ලෙස රුපියල් 2500ක මුදලක් සෑම සහනාධාර ලබන පවුලක් වෙත දීමනාවක් ලෙස ගෙවීමට කටයුතු කළ යුතු වෙයි දිවිනැගුම කළමනාකරුවන් වෙත දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්සනින් යුතු 2014 නොවැම්බර් මාස 7 දිනෙති 2014 ඇලිරක් 11-1 යන චක්‍රලේඛන මගින් උපදෙස් ලබා දී තිබුණා. ගරු කතානායකතුමනි, ඒ චක්‍රලේඛන මාගාව තිබෙනවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ රුපියල් 10,000 ලබා දෙන්න, එහි පළමු කොටස ලෙස රුපියල් 2500ක් ලබා දෙන්න කියලා චක්‍රලේඛනක් නිකුත් කරලා තිබුණා. ඒකේ උපදෙස් අනුව 2014 දෙසැම්බර් මාස 31 දින විට දිවිනි දිස්ත්‍රික්ක 24ක දිවිනැගුම ප්‍රජා මූල්‍ය බැංකු සංගම් 1074ක් මගින් සමෘද්ධිලාභී පවුල් 11,97,111ක් දෙනෙකු වෙත ගෙවීම කළා. එසේ ගෙවීම කරලද මුදල් වෙනුවෙන් සිය නිවසක් අලුත් වැඩියාවේදී ගොඩනැගිලි ද්‍රව්‍ය මිලදීගත් බව සනාථ වන බිල්පත් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විසින් සහනාධාර ලාභයෙන් ලබාගෙන තිබුණා. ඒතර මේ මුදල ගරු කතානායකතුමනි, මෙහෙම මුළු මුදල ගත්තොත් මිලියන 2993ක්. මේ සමස්ත ගෙවීම සඳහා අවශ්‍ය වෙන බිලියන 15ක් පමණ. නමුත් පළවෙනි මාරිකයේ වෙනුවෙන් බිලියන 2993ක් වැය කරලා තිබෙන මිලියන මිලියන 2993ක් වැය කරලා තිබෙනවා. සමෘද්ධි සහනාධාර ලාභින් වෙත නිවාස දීමනාව ලෙස 2500 බැගින් ලබා දුන් ඉහත මුදල් නැවත අය කරගන්නා ලෙස ඒක තියෙන ප්‍රශ්නේ. දිවිනගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ අස්සනින් යුතු 2016 නොවැම්බර් මාස 30 වෙනිදී DDD ඇලිරක් HO ඇලිරක් MF 0.5 ඉසුරුමත් නිවහනක් යන චක්‍රලේඛනය මගින් සියලුම දිස්ත්‍රික් දිවිනැගුම් අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ගරු කථානායකතුමනි, එම අධ්‍යක්ෂ ජනරාල් නීල් හපුඉන්න මහතා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛනය මාගාව තිබෙනවා. එතකොට 2500 බැගින් ලබා දෙනවා, නැවතෙම 2500 අය කරන්න කියලා චක්‍රලේඛනයක් නිකුත් කොට තිබෙනවා. එසේ උපදෙස් වලට අනුව මේ වන විට දිවිනැගුම කළමනාකරුවන් විසින් සහනාධාර ලාභින් වෙත මාසික ලබා දෙන සමුද්‍රි සහනාධාරයේ මුදල් සමෘද්ධි ප්‍රජා මූල බැංකු මගින් ගෙවීම කිරීමේදී සහනාධාර ගෙවීම සඳහා වන උපදෙස් ද උල්ලංඝනය වන අයුරින් එම මුදල අඩු කර ගැනීමට කටයුතු කරන බවට දැන් සමෘද්ධි ලාභින් කියන තමන්ට ලැබෙන වාරිකයෙන් තමයි මේ මුදල් දැන් අය කරන්න නැවත අය කරන්න පටන් අරගෙන තිබෙන්නේ. පොරොන්දු වූ පරිදි දැන් ඔවුන්ට පොරොන්දු වුණා 2500ක ඔගොල්ලෝ බහණ්ඩ මිල දී ගන්න 10000ක් නිවස අලුත් වැඩියා කිරීම වෙනුවෙන් ලබා දෙනවා කියලා. දැන් පොරොන්දු වූ පරිදි 2500 බහණ්ඩ ටික ඔවුන් අරගෙන තිබෙනවා. දැන් ආණ්ඩු විසින් කළ යුතු වන්නේ ඉතුරු 7500 දෙන එක. හැබැයි 7500 දෙනව වෙනුවට දැන් තමුන්නාන්සේලා චක්‍රලේඛ නිකුත් කරලා තිබෙනවා ලබා දීපු 2500 නැවත අය කරන්න කියලා. මේ තත්ත්වය තුළ පැන නගින පහත ගැටළු වලට ගරු එමුතුමගෙන් බලාපොරොත්තු වෙන මම දන්නවා එකක්. විගණකාධිපතිතුමාගේ වාර්තාව ඉතා පැහැදිලි සඳහන් කොට තිබෙනවා මේ සඳහා කිසිදු අනුමැතියක් ලැබිලා නැහැ. ඒ වගේම බහණ්ඩාගාරයේ මේ බිලියන 15 ලබා දෙනවා කියවට බහණ්ඩාගාරයේ මේ බිලියන 15 ලබා දීලත් නැහැ. ඒ වගේම එම බිලියන 15 ලබා දෙන තෙක් ප්‍රජා මූල බැංකුවලින් මේ මුදල් ගෙවීම නීති විරෝධී ඒකාරයි. මේ ක්‍රියාපටිපාටි නීති විරෝධී බව පිළිගන්නවා. හැබැයි ඒකට සමෘද්ධිලාභී වග කියන්න ඕනේ. ඔහුට 2500ක් ලැබිලා තිබෙනවා 10000ක් එක 10000 දෙන එකඟතාවයේ මත. දැන් සිදු වී තිබෙන දේ තමයි ඉතිරි 7500 දෙනවා වෙනුවට 2500 නැළි අය කරගැනීම සඳහා කටයුතු කිරීම. මේ පිළිබඳ කරු එමුතුමා මේ පිළිතුරු ලබා දෙනවා තමයි බලාපොරොත්තු වෙනවා. මැතිවර්ණ වකවානුවක මැතිවර්ණ කොමසාරිස්වරයාගේ උපදෙස් වලට පටහැනිම මෙවැනි නිවාස දීමනාවක් ගෙවීමට දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් පියවරු ගනු ලැබුවේ ඇයි? ආසන වශයෙන් ගත්තොත් මා කලිනුත් කිව්වා ඔබතුමාට මිලියන 2993ක් මේ විදිහට බෙදා ඇරලා තිබෙනවා. ඒතකොට මේ මුළුමනින්ම මැතිවරණ ඉලක්ක කරගත්තු යම් අපේක්ෂකවරු සහනදායි ලෙස කටයුතු කිරීම දක්වනද ප්‍රචාරක වැඩසටහන. ප්‍රචාරයට පත් කරන පරිදි රුපියල් 10000ක මුදලක් වෙනුවට රුපියල් 2500ක ගෙවීමක් කරලද්ද ඇයි? ඉතුරු මුදල ලබා දෙන කටයුතු කරනවාද? 3. ආපසු අය කර නොගන්නා සහනාධාරයක් ලෙස ගෙවන ලද මෙම මුදල අය කිරීමට කටයුතු කරන්නේ ඇයි? ගරු කථානායකතුමා ඔවුන්ට කිව්වනම් නැවත මේක අය කරගන්නවා කියලා. ඔවුන් මේකට සිමෙන්ති ගේන්නේ නැහැ. සමහර අය සිමෙන්ති ගෙනවා, සමහර අය යකඩ ගෙනවා. ගෙනල මේක පෙන්නවා. සමහර අය ගන්නෙත් ඇති වෙන්න පුළුවන් ගරු කථානායක. මේක 2500 10000ක් දෙනවා 2500
මුල් වාරික. අපේ ආත්මයට දෙමුද අවස්ථාව.
ආපසු අය කරගන්න අය නොකරගන්නා සහනාධාරයක් ලෙස ගෙවන ලද මෙම මුදල අය කිරීමට කටයුතු කරන්නේ ඇයි? මෙම අය කිරීම හේතුවෙන් සමෘද්ධිලාභින් අපහසුතාවයට පත් වී ඇති බව පිළිගන්නවාද? ඔවුන් අපහසුතාවයට පත් නොවන අයුරින් මෙම කටයුතු කරනවාද කියලා ගරු එමුතුමාගේ දැනගන්න කැමති. බොහොම ස්තුතියි ගරු කථානායක.
ගරු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, මේ එතුමාගේ පළවෙනි ප්‍රශ්නෙට මේක මේ පසුගිය ජනාධිපති මැතිවරණය ඉලක්ක කරගෙන බෙදපු මුදලක් බව පැහැදිලි. මේ උත්තරේ නම් වෙන එකක් තියෙන්නේ කියලා. හැබැයි මේ ඒ වගේම මේ එවකට පැවති රජයේ විසින් දිවිනැගුම සහනාධාරලාභීන් පිළිබඳ සමීක්ෂණයක් පවත්වා අදිර වශයෙන් මෙම දිනාව ලබා දීමට සැලසුම් කර තිබුණි. මෙම සහනාධාර මුදල් බහණ්ඩාගාරයෙන් ලබාගෙන ප්‍රතිලාභීන්ට ලබා දීමට සැලසුම් කර තිබුණත් මුදල් ලැබීම ප්‍රමාද වීම නිසා සමෘද්ධි බැංකුවල අරමුදල් මගින් මේ මූලික අදියරේ 2500 දීමනාව වශයෙන් මිලියන 2992ක් ගෙවලා තියෙනවා. මේ බහණ්ඩාගාරයෙන් මේ අදාළ මුදල් නැදී නොමැති නිසා ඉතිරි රුපියල් 7500 ගෙවලා නැහැ. තුන්වෙනි ප්‍රශ්නෙට බහණ්ඩාගාරයෙන් ප්‍රතිපූර්ණ කිරීමේ පදනම් මත සමෘද්ධි බැංකුවට ලබා දුන් මේ මුදල් නැවත සමෘද්ධි බැංකුවට ලැබී නොමැති පසුවීමක අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් ඇති කළ මානව හිතවාදී බැංකුවක සිදුවන දිගුකාලීන මූල්‍ය අවාසිය සලකා සමෘද්ධි කුඩා කණ්ඩායම් සමිති හා සමෘද්ධි බැංකු සංගම්
බල අදහස් හා යෝජනා මත මෙම මුදල් නැවත ඉතා කුඩා ප්‍රමාණයෙන් අය කර ගැනීමට සමෘද්ධි අධ්‍යක්ෂක ජනරාල් උපදෙස් දීලා තියෙනවා. ගරු කථානායකතුමනි, මේ මුදල් සියල්ල මේ සහනාධාර ලාභීන් සහ එකේ අඩු ආදායම් ලාභීන් සහනාධාර නොලබන අයගේ ඉතිරි කිරීම් වලින් සැදුම්ලත් මුදලක් කියන මේ මුදල පාලනය වෙන්නේ මේ සමෘද්ධි බැංකුව යටතේ තියෙන සමෘද්ධි මහා බැංකු සංගමයක සභාපති ඇතුළු කළමනාකාර මණ්ඩලයකි. මේකේ ලේකම් හැටියට වැඩ කරන අපේ සමෘද්ධි කළමනාකාරතුමා. තර මේ තීන්දුව තීරණ ගන්න සහනාධාර ලාභී සභාපතිත්වයේ දරන කළමනාකරණ කමිටුවකි. තර මේ කමිටුව හැදෙන්නේ ගම්වල තියෙන සමෘද්ධි බැංකු සංගමවල. මේ බැංකු සංගමයේ හැදෙන්නේ 5-8 සංඛ්‍යාවකින් හැදෙන සහනාධාර ලාභී කුඩා කණ්ඩායමවල. දැන් හැබැයි සහනාධාර නොලබන අඩු ආදායම් ලාභී කුඩා කණ්ඩායමුත් මේකට එකතු වෙලා ඉන්නවා. දැන් මේ මුදල් භාණ්ඩාගාරයෙන් දෙනවා කියලා ඡන්දේ වෙලාවේ බැංකුවලින් ගෙව්වේ මේ අහිංසක මිනිසුන්ගේ ඉතිරි කිරීම් බැංකුවල ඉතිරි කිරීමේ මුදල්. ඉතින් මේක භාණ්ඩාගාරයෙන් දෙන්නේ නැහැ.
නැහැ.
ඉතුරු මුදල් දෙන්නෙත් නැහැ. මේ දීපු මුදල් දෙන්නෙත් නැහැ. එතකොට කුඩා කණ්ඩායම බැංකු සමිතිය මේ ඉතිරි කිරීම් ගිණුම් හිමියෝ සහ බැංකු සංගමය බලපෑම් කරනවා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අපේ මුදල් අපට අය කරගන්න ඉඩ දෙන්න. මොකද මේක සේරටෝම දීලා නැහැ. මේකේ 14 ලක්ෂයක් සහනාධාර ලාභීන් ඉන්නවා. මේ දීලා තියෙන 11,000කට. 11,97,000කට මේ දීලා තියෙන්නේ. එතකොට මේ ඒක නිසා මේ සමෘද්ධි මේ ඉතිරි කිරීම් ගිණුම් හිමි ඔක්කොම අපි සල්ලි දෙන්න. ඒ නිසා අධ්‍යක්ෂක ජනරාල්තුමා චක්‍රලේඛනය කළා තියෙනවා මේ අයට දැනෙන්නේ නැති වෙන්න මේ අයත් එක්ක කතා කරලා කුඩා කොටස් ප්‍රමාණයෙන් මේ මුදල් අය කරගන්න කියලා. මම හිතන්නේ ඒක තමයි අපේ ප්‍රධාන වගකීම. මොකද මේ ගිණුම් හිමියන්ගේ සල්ලි ටික ගිණුම් හිමියන්ට ලබා දීම. ඒ නිසා මේ ගටිත් ක්‍රියාමාර්ගයේ නිවැරදි කියලා මම කියන්නේ.
දැන් මේ මුළු මුදල බිලියන 15ක්, ඒ කියන්නේ කෝටි 1500ක් මෙම රුපියල් 10,000 බැගින් ලබා දීම සඳහා වැය වෙනවා. කෝටි 1500ක්. ඔව් දුන්නා නම්. නමුත් අපි කෝටි 300ක්, ඒ කියන්නේ මිලියන 2997ක් අපි ලබා දීලා තිබෙනවා. එතකොට ගරු කථානායකතුමනි, යම් අයවැය ලේඛනයක විශේෂ කොට සඳහන් කළ යුතු ව්‍යාපෘතියක් මේක. මොකද ගරු කථානායකතුමනි 2015 සඳහා 2014 සඳහා ඉදිරිපත් කළ ලද අයවැය ලේඛනයේ මෙහෙම යෝජනාවක් නැහැ. මොකද භාණ්ඩාගාරයෙන් බිලියන 15ක මුදලක් වැය කරනවා නම් අයවැය ලේඛන ඉදිරිපත් කරන අවස්ථාවේදී මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ අනුමැතිය ගන්නවා. ඒ නිසා අයවැය යෝජනාවක හෝ අයවැය ලේඛනයේදී මෙම මුදල් ඔයා ගැනීම ආකාරය පිළිබඳව කිසිදු සඳහනක් නැතුව තමයි ජනාධිපතිවරණ ආසන්නයේදී මේ මුදල් ප්‍රමාණය ලබා දෙන්නේ. ඒ නිසා මේ මුළුමනින්ම ජනාධිපතිවරණ ඉලක්ක කොට එම සමෘද්ධිලාභීන්ගේ ඡන්දේ ලබා ගැනීම වෙනුවෙන් ලබා දෙන ලද පගාවක් තමයි මේ තිබෙන්නේ. ඒකට ඒ ජනතාව වග කියන්න ඕනේ නැහැ. මම කියන්නේ ඒ ජනතාව මේක කිව්වනම් 2500 දැන් දෙනවා, දුන්නට 2500 අපව අය කරගන්නවා කියන මේගොල්ලෝ ගන්නෙ නැහැ. ඒගොල්ලෝකට සිමෙන්ති ගේන්නේ
නැහැ.
මෙතන මිලියන 2997ක් ගරු මේ ගරු එමතුවා. මිලියන 2993ක් බිලියන 2993ක් මෙතන මිලියන වැය කරලා තිබෙනවා. ඒක භාණ්ඩාගාරයේ අයවැය ලේඛනයක හෝ වියදම් පාර්ශවක ඇතුළු කරලා නැහැ. එසේ ඇතුළු නොකර මේ එක්ම එක් අපේක්ෂකගේ වමනාව වෙනුවෙන් මේ වැය කරලා තිබෙන මුදල්. ඒවා කිසිසේත්ම
සභාවේ පොඩ්ඩක් ගරුත්වයෙන් ඇසිරෙන්න.
ඇයි මොකද්ද ප්‍රශ්නේ?
මෙතන ඉස්කෝල ළමයි උඩ ඉන්නවා ගරු මන්ත්‍රීතුමන්ලා. එමින් කතා
කරන්නේ. මොකද ප්‍රශ්නේ? කිලින් දෙකටලා කියනද? ඇයි වාඩිවෙන්නේ?
ගිහින්ලා මන් දෙන්න
මයික් එක දෙන්න
ගන්න ඕන.
දැන් දාට ඔ සද්දේ.
කෑනෝගා මයික්‍රේ ඉල්ලන්න.
තුට්ටු දෙකේ වැඩ කරන්න එපා. එච්චරයි කියන්නේ ගරු කථානායකතුමනි, මේ මට දැන් සැකයක් වෙනවා ගරු කථානායක, මේ මුදල් සමෘද්ධි ලාභින්ද කියන්නේ මේගොල්ලන්ට කියාද කියලා. ඒ තරම් සාධාරණ සැකයක් ඇත්තේ මේ දඟල දෙගලිල්ද? ජනාධිපති වර්ණයේදී අයවැය ලේඛනයේ සඳහන් නොකොට භාණ්ඩාගාරයෙන් සල්ලි දෙන්නේ නැතුව බැංකුවල තියෙන සල්ලි බෙදන්න කිව්වා සමෘද්ධි ලාභින්ට. බෙදලා තියෙනවා මිලියන 2993ක්. ඒ සල්ලි බෙදලා ඉවලා දැන් ආයේ කියන එකෙන් අය කරගන්න කියලා. ඒකෙන් අපහසුතාවයට පත් වෙලා තියෙන්නේ සමෘද්ධි ලාභී.
නැයි ගරු
මම කියන්නේ මේ ප්‍රශ්නය
විශේෂයෙන්ම මෙවැනි තීරණ ගැනීමට එවකට අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂ වග කියන්න ඕන එවකට එහිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා වග කියන්න ඕන තමුන්වහන්සේගේ අමාත්‍යංශය හැටියට ඒ පිළිබඳ අරගෙන තියෙන ක්‍රියාමාර්ග කවරේද මෙම කිසිදු නීත්‍යානුකූල නොවන සමෘද්ධි ලාභකයේ මුදල් වියදම් කිරීම සඳහා තමුන්වහන්සේගේ අමාත්‍යංශය ගත්ත නිලධාරීන්ගේ ක්‍රියාමාර්ග කවරේද කියලා දැනගන්න
එමෙතුමා ඉදින් පරිදුන ඊට පස්සේ අපි ඊළඟයට යනවා
අර කතානායකතුමනි මේ පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ගයක් යනවා ඒ වගේම මේ පිළිබඳව තීන්දුව තීරණ ගත්ත නිලධාරීන් අපේ අමාත්‍යංශයේ දැන් නැහැ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ දැන් නැහැ ඒ වගේම යමැත්වරයක් නැහැ ඒ නිසා මේ පිළිබඳව අධිකරණමය ක්‍රියාමාර්ගයක් යනවා අපිටත් මේ මේ අපි මේක පිළිබඳව අපි ඒ අපේ දැන් ඉන්න නිලධාරීන් ඒ පිළිබඳව තොරතුරු ගිහිල්ලා ඒ අධිකරණ මේ කමිටු වලට ඒ අවශ්‍ය සාක්ෂි දෙනවා හැබැයි මේ නැවතත් මම කියන්නේ මේ කුඩා කණ්ඩායම් සමිතිය හා බැංකු සංගමයෙන් පාලනය වෙන මේ බැංකුවල ඉතිරි කිරීම් ලාභීන්ගේ ඉතිරි කිරීමේ මුදල් ඒ අයට කියලා මේක දෙන්නම් කියලා දෙන්නේ නැත්තම් ඒ මුදල් ඒ අයට අය කරගැනීමේ අයිතියක් තියෙනවා ඒකේ අය කරනවා මේක සමිතියක් මේක බැංකුවක් නෙවෙයි මේක ශ්‍රී ලංකා මහා බැංකුවෙන් පාලනය වෙන එකක් නෙවෙයි මේක සමිතියක් ඒ අය
අතාරින්න දෙන්න කවුරු මැදිහත්වමා